SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොදුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
සිනමාව කියන්නේ හුදෙක් ශ්‍රව්‍ය දෘශ්‍ය කලාමාධ්‍යයක් කියනවට වඩා පරිකල්පනය හරහා රූපයේ ප්‍රබලත්වය පෙන්වන ශ්‍රව්‍ය දෘශ්‍ය කලාමාධ්‍යයක් විදිහට හැඳින්වීම බොහෝ දුරට නිවැරදි. ඉතින් ඒ නිර්වචනයට වඩාත්ම ගැළපෙන සිනමා නිර්මාණයක් විදිහට 2022 වසරේ නිකුත් වෙච්ච Everything Everywhere All at Once චිත්‍රපටය මේ වසරේ ඔස්කා සම්මානවලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත්තා. ඒ ජේම්ස් කැමරන්ගේ අවතාර් ද වේ ඔෆ් වෝටර්, ඒ වගේම ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ද ෆේබල් මෑන්ස් ඇතුළු තවත් විශිෂ්ට සිනමා කෘති 9ක් අභිබවා යමි. අපි අද දවසේදී නුදුරු සිනමාවේ වස්තු විශ්ය කරගන්නේ මෙවර ඔස්කා සිනමාවේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත්ත Everything Everywhere All at Once චිත්‍රපටයයි. අපි අදත් කතාබහට එකතු කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන අයබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට නැවතත්.
අයිබෝන් මදුර.
හොඳයි විදර්ශන, අපි කතාව සැකෙවින් කියනවනම් මේ චිත්‍රපටයේ බලපු නැති උදවියත් ඇති. මැදි වයසේ ඉන්න එව්ලින් තමන්ගේ සැමියා එක්ක මේ ලොන්ඩ්‍රි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් ඔවුන් නිසි පරිදි බදු ගෙවර නැති බව කියමින් දවසක මේ ආදායම් බදු ආයතනින් කැඳවීමක් ලැබෙනවා. ඒ ගැන කතා කරන්න එන්න කියලා. ඉතින් මේ සඳහා මේ තමන් ගෙවපු ආදායම් ලදුපත් එකතු කරගෙන මේ එම කාර්යාලයට එන එව්ලින් සහ සැමියාට මුණ ගැහෙන්නේ ආදායම් බදු නිලධාරිනියක්. එව්ලින්ට එහිදී මූණපාන්න සිදුවෙන්නේ කිසිවෙක් කිසිවිටක බලාපොරොත්තු නොවිච්ච සිදුවීම් දාමයකට. මල්ටිවර්ස් ඔබ අහලත් ඇති, විශේෂයෙන්ම මාවල් චිත්‍රපටි බලනවා නම් මල්ටිවර්ස් එහෙම නැත්නම් මේ අපි කියනවා සිංහට හරව ගත්තොත් එහෙම බහු විශ්ව සංකල්පය සත්‍යයක් බව ඇයට වැටහෙන්නේ ඒ සිදුවීම් සමූහයත් සමගින්. මම මෙතනින් මේ කතාව සැකෙමින් නතර කරනවා, මොකද නැත්නම් චිත්‍රපටේ විදර්ශන අපිට සම්පූර්ණ කතාවම කියන්න ගියොත් එහෙම අපිට කතා කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොම නමුත් දරුවන් සහ දෙමාපියන් අතර ඇතිවන මේ සබඳතාවල මානසික පැතිකඩ, ඒ වගේම දාර්ශනික පැතිකඩ සිනමාවේ මේ බොහෝ වෙලාවට නිරූපණය වෙන්නේ විදර්ශන අපි අහලා තිනවා සහ අත්දැකලා තිනවා මේ ඩ්‍රාමා ශානරයෙන්. නමුත් ඒ රාමුවෙන් බැහැර වෙලා මේ චිත්‍රපටය මේ ඇබ්සර්ඩිස් කොමඩි ශානරයෙන් සාර්ථකව ප්‍රකාශනය වෙනවා. දැන් මේ ශානරය නැත්තම් මේක අපි සිංහලට අරව ගත්තොත් එහෙම මේ අභූතවාදී ශානරය කියලා කියන්නත් පුළුවන්. මේ තේමාව මේ චිත්‍රපටේ සාකච්ඡා කිරීම විදර්ශනගේ විග්‍රහයට අනුව කෙතරම් සාර්ථක වෙලා තියෙනවද?
ඔව් මදුර, දැන් මේක අධි යථාර්ථවාදී අභූත රූපී කියලා මදුර හඳුන්වපු නැත්නම් අපිට කියන්න පුළුවන් අධි යථාර්ථවාදී ප්‍රහසනය. ඒක මේක විද්‍යා ප්‍රබන්ධ නැත්නම් සයිෆයි මූවියකුත් වෙනවා. ඒකම මනක්කල්පිත සිනමාවක් මේකේ තියෙනවා. ඒකම සටන් කලා සිනමාවකුත් වෙනවා. ඒකම සජීවීකරණය සයිසියලුම දේවල් එකතු කරගත්ත මේක. මම හිතනවා අපි කියන්නේ අර මොකද චිත්‍රපටියේ තියෙන බහු විශ්වයන් වගේම මේ චිත්‍රපටිය කියන්නේ සිනමාවේ තියෙන ශානරයන් බහුත්වයක් එකට එකතු කරපු ඉතාම අපූර්ව අත්දැකීමක් මම හිතනවා ලෝක සිනමාවට එකතු වෙච්ච. දැන් මේ චිත්‍රපටියේ මූලිකවම තියෙන කාරණා කිහිපය අපි මතක් කළොත් මේකෙහින්න ප්‍රධාන චරිත කිහිපය විශේෂයෙන්ම මේ එව්ලින් එව්ලින්ගේ චරිතය, ඊට පස්සේ ඉන්නවා වේමන්ට් යාගේ සැමියා, ඊට පස්සේ ඉන්නවා මේ එව්ලින්ගේ සියා වෙන විශේෂ ගොංගොන් කියන චරිතය, ඒක මේ එව්ලින්ගේ දියණිය ඉන්නවා ජෝයි සහ ජෝයිගේ පෙම්වතිය වෙන සමරිසි පෙම්වතිය වෙන බෙකි. මෙන්න මේ හමුවක් විදියට තමයි මේ චිත්‍රපටිය ආරම්භ වෙනකොටම මොවුන් අතර පෙන්නවා අපිට එක්තරා බිත්තියක තියෙන වීදුරුවකින් මේ පවුල ඉතාම සතුටින් ඉන්න දර්ශනයක්. ඒකම මේ රූපේ ආරම්භ වෙලා ටිකක් යනකොට අපිට එකපාරට පේනවා මේ එව්ලින්ගේ මූණේ සිනාමුසු මූණ එකපාරට නැති වෙලා ගිහිල්ලා අපි අතුල් වෙනවා මේ චිත්‍රපටියේ ඡේදවාචකයේ වෙතට. ඉතින් එතනින් පස්සේ අපි යන්නේ එව්ලින් එක පැත්තක ලොන්ඩ්‍රියක් පවත්වාගෙන යනවා, ඉතාම වෙහෙසකර ජීවිතයක්. අනිත් පැත්තෙන් එව්ලින්ගේ සැමියා වෙන වේමන් දික්කසාද ඇඳුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිතරම චිත්‍රපටය ආරම්භයේදී පෙන්නනවා. ඒකම ටිකක් දුර යනකොට අපිට පේනවා ඇගේ දියණිය උත්සාහ කරනවා ජෝයි සහ ඇගේ පෙම්වතිය අතර තියෙන සම්බන්ධය අම්මට ඒත්තු ගන්වන්න නිසා අම්මා හරා සීයට අපි කිව්ව ගොන්ගොන් කියලා දුන්නේ සීයට මේක කියන්න. එතකොට මේ අපිට චිත්‍රපටි ආරම්භය පෙන්වන්නේ ඉතාම ඉතාම ව්‍යාකූල නැත්නම් ජීවිතය ඇතුලේ පවුල ඇතුලේ ඉතාම ආතතියට පත් වෙච්ච ජීවිත ටිකක්. අනිත් පැත්තෙන් ඔවුන් වැඳිලා ඉන්නවා බදු, විශේෂම විගණනේ, ඇමරිකන් විගණන බදු සේවය. ඒකෙච්චම අපි කියන IRS කියලා එකට කියන්නේ. IRS සේවයට ඔවුන්ගේ ව්‍යාපාරයට අදාළ විගණන කටයුතු කිරීම එකක් තියෙනවා. එතකොට මම හිතනවා චිත්‍රපටියේ තියෙන එක පැත්තක පවුල තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාවට සංක්‍රමණය වුණු චීන සහ විශේෂයෙන්ම පැගිනිර ආසියාතික හොංකොං චීන ඒ සම්භවයේ සහිත පවුලක් ඇමරිකානු උතුරු ඇමරිකානු සමාජය තුළ ජීවත් වෙනවා. එතනින් පස්සේ තමයි අපි අරගෙන යන්නේ මේ විශේෂයෙන්ම බදු නැත්නම් මේ විගණන IRS ආයතනයට යනකොට තමයි මේ අලුත් විශ්වයන් අපි එකට කියනවා සමාන්තර විශ්වයන්, එහෙම නැත්නම් බහු විශ්වයන් කිහිපයක චලනය වෙන්න මේ එවුලින්ට සිද්ධ වෙනවා. එතනදී මම හිතන්නේ මේ චිත්‍රපටියේ කේන්ද්‍රීය තැන තියෙන්නේ එවුලින් සහ එවුලින්ගේ සැමියා අතර තියෙන මේ තික්කසාදිය පිළිබඳ ප්‍රශ්නේ. ඒක වුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය අර්බුදයක්, ආදර සහ විවාහක මේ කියන්නේ කුටුම්බ ජීවිත එක්තරා අවුලක්. අනිත් පැත්තෙන් අපිට පෙන්වන ඒ කියන උන් දෙපළගේ දියණිය, ඒ දියණිය ඉන්නේ ජීවිතය ඇතුලේ අම්මා සහ තාත්තාත් එක්ක යම් කිසි විදියකට අපි කියන ඇමරිකානු සමාජය තුල එක්තරා ආකාරයකට පවුලේ අභ්‍යන්තරයේ මුහුණ දෙන එක්තරා ආතතියක්, යම් කිසි ආකාරයක ඛේද වාචකයක් මේ චිත්‍රපටයේ මුහුණ දෙන. අනිත් පැත්තේ සංක්‍රමණික පවුලක්. මම හිතනවා ඒකත් අතිශය වැදගත්. මොකද මේ චිත්‍රපටියේ පෙන්වන මේ චීන නැතත් නැගෙනහිර ආසියාතික පිරිස් ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒතර මේ සංක්‍රමණිකයන් මුහුණ දෙන ප්‍රශ්නයකුත් මේ චිත්‍රපටියේ තියෙනවා. ඇමරිකාවට ආපු සංක්‍රමණික මේ ආසියාතික මිනිස්සුන්ට, ආසියාතික අප්‍රිකානු මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇමරිකානු බදු නැත විගණන ආර්ථිකය ඇතුලේ ඔවුන් ස්ථානගත වෙන විදිය. හරිය යම් කිසි ආකාරයකට ඔවුන් එහි නාන්තික බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ වියවුල් සාගත මේ යකිනක අතර මිනිස් සම්බන්ධයන් ගිලිහිලා තියෙන මේ පැවැත්මට යම් කිසි ආකෘතියක් ඕන වෙනවා මේ අර්බුදය විසඳා ගන්න. එක තමයි මට හිතෙන මේ චිත්‍රපටියේ මේ තියෙන අභූත රූපී අධ්‍යාතර්ථවාදී විද්‍යාත්මක මේ තාම ඉක්මන් ඡේදන සහිත සිනමා ආකෘතියට අවශ්‍ය කරන අන්තර්ගතය තියෙන එතන. රයිට්, අපි එතනින් තමයි මම හිතන්නේ චිත්‍රපටිය අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපි දැකලා තියෙනවා සයිෆයි චිත්‍රපටි, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි හුඟක් තියෙනවා ලෝක නිර්මාණය වල. නමුත් මේ චිත්‍රපටියේ වැදගත්කම තියෙන්නේ මේ විද්‍යාත්මක නැත් අපි කියන බහුදිශානත, බහුවිශ්වීය, සමාන්තර විශ්වයන් අතර එකිනෙකාගේ ශක්තියින්, එකිනෙකාගේ අසාර්ථක වීම, එකිනෙකාගේ සීමාකම් හඳුනගෙන මේ යන ගමන අපිට පෙන්වන්නේ මේ මොහොතේ විශේෂයෙන්ම ඇමරිකානු, යුරෝපීය, ගෝලීය ධනවාදී මොහොත තුළ සමාජයක් විදිහට මිනිසුන්, පවුල්, සංක්‍රමණිකයන් ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිත මුහුණ දෙන ඛේදවාචකයේ සහ අර්බුදය යම්කිසි විසඳා ගන්නා ආකෘතියක් විදියට. දැන් අනිත් පැත්තේ මම හිතනවා මේ චිත්‍රපටියේ ඉතාම වැදගත් කාරණාවක් මේ චිත්‍රපටිය දාර්ශනික චිත්‍රපටියකුත් වෙනවා. රයිට්, ඒ කියන්නේ මේ චිත්‍රපටියේ මේ කියන ඒ සමාන්තර විශ්ව නැත්නම් බහු විශ්වයන් කියන අදහස අපි සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධවල මෑත යුගයේ නිකන් ඉතාම අපි සුභවාදී වෙනත තාක්ෂණික සුභවාදී අදහසකින් ඉදිරිපත් කළා තිබුණට මම හිතන්නේ මේ අධ්‍යක්ෂකවරු දෙන්නගේ දක්වන අදහසට අනුව අද තාක්ෂණය විසින් අපිට සුභවාදයක් ගෙනෙලා නැහැ. ඒ කියන්නේ අපි හිතනවානේ මේ තාක්ෂණය වර්ධනය වෙනකොට, විද්‍යාත්මක ලෝකය දියුණු වෙනකොට මේ සමාජය, අපේ පවුල් ජීවිත, අපේ ආදර සම්බන්ධතා, අපේ මිනිස් සම්බන්ධතාවලට මේ වඩා යහපත් තත්වයක් ඇති වෙයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ මේ තාක්ෂණික ලෝකය විසින් අපිව එකතැනක අපේ ජීවිත පහසු කරනවා වගේ පෙවුනට අපේ ජීවිත අර්බුදයට යවනවා. එතකොට මෙන්න මේ කාරණය විසඳා ගන්න තමයි මේ චිත්‍රපටියේ මේ ආකෘතිය, මේ කියන බහු අපි දන්නවා එවිලින් සහ අනිත් පැත්තෙන් චිත්‍රපටිය ඇතුළේ අපිට පෙන්නනවා බහු විශ්වයන් අතර ඉන්නවා ප්‍රධාන නායිකාවක්. ඒ කියන්නේ අපි කියලා ගෝත්‍ර නායිකාවක්, සර්වඥ අසහාය නායිකාවක් කියනවා ජොබු ටුපාකි කියලා. එතකොට මේ ජොබු ටුපාකිගේ චරිතයට නැත්නම් ඒකේ අනුවාදයක් බවට තමයි චිත්‍රපටියේ දියණියගේ චරිතය ආදේශ වෙන්නේ. අනිත් පැත්තෙන් මේ එවුලින්ගේ චරිතය ගත්තොත් ඇය අපි දන්නවා සමන බහුදිශානත, බහුවිශ්වීය, සමාන්තර විශ්වවලදී කතාන්දරයට අනුව සාමාන්‍යයෙන් තියලා දෙයක් තමයි එකම විශ්වයක, ඒ කියන්නේ අපි ඉන්නවනම් මේ විශ්වය තුල තවත් විශ්වයන් වල අපි ඉන්න, ඒ කියන්නේ අපිට පවතින්න පුළුවන්. අපේ ශක්තියන් ඒ විශ්වය තුළයින් අපේ චරිතය නියෝජනය කරනවා. ඒ විශ්වයන් තුළ ඉන්න චරිතවල ශක්තින් අපි මේ ඉන්න විශ්වය තුළ අනුවාදනය වෙන. තොට ඒක හර අපිටික මුල ශක්තීන්ගේ හැකියාවන්ගේ විය හැකියාවන්ගේ පොසිබිලිටිස් වලත් යම්කිසි විදිය බෞද්ධයක් තමයි මේ සමාන්තර විශ්ව බහු විශ්ව කතාවල තියෙන. එතකොට අපිට පෙන්නවා දැන් ඇවුලින්ගේ චරිතය ගත්තව අපි එකට කියන්නේ ඇල්ෆා ඇවුලින්. ඒ කියන්නේ යා ඉන්නේ අපේ විශ්වයෙන් එපිට වෙන නැත් ඇල්ෆා නැත්නම් අපිට කියන්න පුළුවන් වෙනත් විශ්වයක පැවැත්මවල රාශියක් එක පිට නියෝජනය කරනවා. රයිට්. එතකොට එක පැත්තක අපි දන්නවා ඇවුලින් එකම තාරකා සිනමා නිලියකගේ ඒ නිරූපණයත් මේ චිත්‍රපටියේ පෙන්නනවා. ඒකම අපි දන්නවා කුන්ෆු සටන්කාරියෙක්. ඒ රූපයත් මේකේ තියෙනවා. ඒ ශක්තියත් නැත්නම් ඒ විශ්වීය පැවැත්මත් අපිට පෙන්නනවා. ඒක මෙවිලින්ගේ සැමියාගේ චරිතය. ඔහුත් ඉන්නේ යම් ආකාරයකට එවැනි ඒ ඒ විශ්වවලට අදාළ ශක්තියන් කිහිපයක නැත්නම් නියෝජනයන් කිහිපයක් විදියට. දැන් චිත්‍රපටියේ ප්‍රධාන ගැටලුව විදිහට අපි කියන එවුලින්ට තියෙන නැත්නම් අර කියන බහු විශ්වයන් වල එවුලින් කරන සටන තමයි විශේෂම ජොබු ටුපාකි කියන අර සර්වඥ ගෝත්‍රික ඒ අධිකාරී නායිකාවත් එක්ක කරන ගැටුම. ඒතර අපි කිව්වා ඉස්සෙල්ලම ජොබු ටුපාකි කියලා කියන්නේ අර කියන උන්ගේ දියණියගේ මේ අනුවර්තනයක් නැත්නම් අනුවාදයක් තමයි මේ විශ්වීය අනුවාදයක්. එතකොට අපිට චිත්‍රපටිය පෙන්නනවා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අම්මා සහ දුව අතර තියෙන අම්මා සහ දරුවා අතර තියෙන ඒ ඇත්ත විශ්වය ඇත්ත පොළවේ ඇත්ත පෘථුවියේ තියෙන ඒ ආතතිය යම් විසඳා ගන්න රූපක විද්‍යාත්මක ආකෘතියක් තමයි ජබූටුපාකි බවට පත් වෙන්නේ. එතකොට ජබූටුපාකි ඇරුණාම එල්වින්ගේ සැමියා ඒ සැමියා මේ කියන රූපයන් කීපයක් දරනවා. ඉතින් චිත්‍රපටි පුරාම අපිට පේන්නේ එන්න මේ අසාර්ථකත්වය ඇතුලේ ජීවිතයේ සාර්ථකත්වය විශේෂම තාක්ෂණ ලෝකයක් ඇතුලේ ලුහුබැඳ ගන්න හදන ගමන. ඉතින් මට මං හිතන චිත්‍රපටි වැදගත්ම දේ තමයි චිත්‍රපටියේ තියෙන දාර්ශනික හරය. අපිට කියන්න පුළුවන් මේක පිටිපස්සේ තියෙනවා අපි කියන තාක්ෂණ විද්‍යාත්මක දියුණුව විතරක් නෙමෙයි. මේ චිත්‍රපටියේ තියෙනවා එක්තරා චීන පෙරදිග දාර්ශනික සම්ප්‍රදායක්. ඒකට අපි කියනවා දාවෝසම් කියලා. ඒක දාවෝවාදය. එතකොට දාවෝවාදයට අනුව හැම දෙයක්ම හැම තැනම ඒ සියල්ලම එකවර නිරූපණය වෙනවා. රයිට්. එකතන දර්ශනය වෙනවා. එතකොට හැම දෙයක්ම හැමතැන එකම දෙයක් හැමතැනමත් තියෙනවා. හැම විදියටමත් තියෙනවා. අපි ඉන්න තැනක් තියෙනවා. එතකොට මේ පුරාණ චීන දාර්ශනික පාසල ඒ කියන්නේ අපි කියන ඩාවුසම් කියලා හඳුන්වන මේ පාසලේ මූලික චින්තනය තමයි මේ සමාජ අපේ ජීවිතවල තියෙන නිෂේධනය සහ අවුල් සහගත බව වෙනුවට යම්කිසි ආකාරයකට සමතුලිතතාවයක් යම්කිසි ආකාරයකට සමගිය අපේ ජීවිතයට අරන් එන්න. අර මං කිව්ව ඩාවෝවාදී ඇතුළු චීන දාර්ශනික විඥානවාදී ඒ සම්ප්‍රදාය ඇමරිකානු සහ යුරෝපීය නූතනවාදී තාක්ෂණේ මේ අත්දහ බැලීමුත් කියන දෙකම මේ චිත්‍රපටිය තුළ එක පොළවකට ගෙල්ලා තියෙනවා.
හොඳයි විදර්ශන, දැන් මෙහි පැමිණෙන ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ මේ සුපිරි ආසියානු නිළියක් වන මේ මිෂෙල් යෝ. ඔස්කා සම්මාන රාත්‍රිය අතික්‍රමණය කිරීමට ඇය සමත් වුණා හොඳම නිළිය සම්මානය හිමි කර ගැනීමෙන්. ඒ වගේම වාර්තාවක් තිබ්බා හොඳම නිළිය සම්මානය ජයග්‍රහණය කළ පළමු ආසියාතික කාන්තාව බවට පත්වෙමින් ඇගේ භූමිකාව සහ ඇගේ රංගනය එකට සමපාත වීම මේ චිත්‍රපටයට කෙතරම් බලපෑමක් ඇති කළ තියෙනවද?
මම හිතනවා චිත්‍රපටයේ ආකෘතියම හදලා තියෙන ඇයවත් යම් කිසි විදිහට ඇතුළත් කරගෙන. අරගෙන කුන්ෆු නැත්නම් හොංකොන් සටන්කාරණියගේ චරිතය ඉන්නවා. අනිත් පැත්තෙන් ඇයගේ ස්ටා අපි කියනවා ඉතාම තරුගුණයක් සහිත නිළියක්. එතකොට ඒකත් මේ චිත්‍රපටයේ චරිතයක් විදිහට අරගෙන මේ මොකද අන්තර්විශ්වීය චරිතයක් විදිහට ඒකත් තියෙනවා. අනිත් පැත්තෙන් මේක තියෙන්නේ මම හිතන්නේ පවුල ඇතුලේ ඇමරිකානු පවුල තුල අම්මා කෙනෙක් නැත්නම් මාතෘත්වයක් කොහොමද ඒ ජීවිතයේ ආදරය සහ ඒ රැකවරණයේ සියල්ලත් එක්ක මුහුණ දෙන අභියෝගත් එක්ක එකට ගනුදෙනු කරන්න කියන එක මම හිතන්නේ මේ චිත්‍රපටියේ ඒ ස්ත්‍රිය අතර මේ ස්ත්‍රිය කියන්නේ අපි කියන බලා බෞද්ධසානති ස්ත්‍රියක්. එක් වෙලාවක මේ ගැහණිය අම්මා කෙනෙක්, එක් වෙලාවක බිරිඳක්, අනිත් පැත්තක ආසියාතික ගැහණියක්, අනිත් පැත්තේ නිලියක්, අනිත් පැත්තේ සටන්කාරිනියක්. ඒක අපි කියන බලා මේක මේ සබ්ජෙක්ට් පොසිෂන් ඒ කියන විශේෂ ස්ථාවරයන් ගොඩක එකතුවක්. එතකොට මේ සියල්ල අතර මේ සියල්ල එකට පවත්වා ගැනීමේ රංගන හවුස්ය මේ රංග වේදිනිය විසින් මිෂෙල් යෝ විසින් නඩත්තු කරන මේ චිත්‍රපටය ඇතුලේ මේ ඇගේ වේදනාවන් මේ චිත්‍රපටියේ, ඒක මේ ඇගේ සටන්කාමී ඒ හැඩය, ඒක මේගේ ප්‍රහසනය. මම හිතන ප්‍රහසනයක් තියෙනවා අය යම් ආකාරයකට මේ අපිට කියන පොඩි විහිළු සහ හාස්‍ය අතු කරගත්ත රංගනයකුත් අරන් යනවා. ඒකම මම හිතනවා ඉතාම සාකසම් අපිට උත්ප්‍රාසජනක රංගනයකුත් අය නඩත්තු කරනවා. ඉතින් මම හිතනවා මේ සියල්ල ඇතුළේ ඇයගේ රංගනයේ විශිෂ්ටත්වයේ තියෙන ඇයට චිත්‍රපටිය විසින් සපයලා දීලා තියෙනවා මේ කියන විවිධ චරිතමය අනන්‍යතා භූමිකා ඒ සියල්ල අතර එකිනෙක ගමන් කරමින් තමන්ගේ රංගනයේ මූලික අර චරිත පෞරුෂය ගොඩනගාගෙන ඒක හරියට අර චිත්‍රපටියෙම තියෙන විශ්වයන් අතර අනුනාදන වෙන ඒ චරිතය වගේම තමයි මේ චිත්‍රපටියේ චරිතයටත් සිද්ධ වෙනවා. ඒ රූපකයන් ඒ අනන්‍යතා එක්ක අන්තර්මුහු වෙමින් මාතෘත්වය, ස්ත්‍රීත්වය සහ විද්‍යාත්මක පශ්චාත් විද්‍යාත්මක ලෝකයේ තුල ස්ත්‍රියක් සහ මිනිස්සේ කටයුතු කිරීමේ තියෙන යයි සර්ව සුභවාදී සහ සර්ව අසුභවාදී ඒ තියෙන මුහුණුවර මතන ඉදිරිපත් කරන්න චිත්‍රපටියේදී මම හිතනවා මේ ඉෂල්ලෝ සමත් වෙලා තියෙන එක තමයි ඇයට මම හිතනවා ඒක ඔබ්වියස්. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ඇයට රංගනයට ලැබිච්ච සම්මානේ මම හිතන්නේ විවාදයක් නැහැ කියලා. ඇය මේ කරන සංකීර්ණ තාය අපි කිය බහුදිසානත රංග කාර්ය නිසා තමයි ඇයට බෙස්ට් ඇක්ට්‍රස් විදියට හවර සම්මානයට පාත්‍ර වෙන්න කිනුනේ කියලා මම විශ්වාස කරනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරමු මෙවර ඔස්කා සම්මානුල්ල සහ සමස්තයක් වශයෙන් මේ අකඩමි සම්මානුල්ල පිළිබඳව. දැන් විදර්ශන, දැන් ඔස්කා සම්මානුල්ලත් මේ ආසියාවේ පැත්තට බර වෙලා දේශපාලනීකරණය වෙලා තියෙනවා කියලා චෝදනාවක් මේ අතරේ එනවා. Everything Everywhere All at Once චිත්‍රපටයට මෙවර ඔස්කා සම්මානුල්ලේ ප්‍රධාන සම්මාන 7ක් ලැබීම, ඒ වගේම RR කියන තෙලිඟු චිත්‍රපටයේ නාටු ගීතය ඔස්කා සම්මානයක් දිනාගත්ත පළමු ඉන්දිය චිත්‍රපට ගීතය බවට ඉතිහාසයට එක්වීම මේ චෝදනාවලට උදාහරණ විදිහට බොහෝ දෙනා දක්වනවා. ඔබේ සිනමා විග්‍රහයට මේ කාරණාව හසුවන්නේ මොන ආකාරයෙන්ද?
යෝග විතරන්නේ මම හිතන මෑත අපි ගත්ත දැන් පැරසයිට් චිත්‍රපටිය 2019 වසරේදී ඒක හොඳම චිත්‍රපටිය වෙනවා. ඒකම ටෝම් හෙඩ්ලයින් එකේ ප්‍රධාන රංගවේදිනිය ආසියාතිකයි. එතකොට ඊට පස්සේ වාකි වගේ RRR චිත්‍රපටියේ නාටු ගීතේ සම්මිමි ඒ අධ්‍යක්ෂකීම. එතකොට අපි දන්නවා මේ චිත්‍රපටි අධ්‍යක්ෂක වන ඩැනියල් ක්වාන් කියලා කියන්නේ ඔහුගේ තාත්තා හොංකොං, අම්මා තායිවාන්. එතකොට ඒක යම් කිසි විදියකට මම හිතනවා මේක මේ ආසියාව දැන් යුරෝපයට තිබ්බ චෝදනාවක් නේ. ඔවුන් සුදු ඇමරිකානු යුරෝපීය ආධිපත්‍ය නඩත්තු කරනවා ආසියාතික අප්‍රිකාන්තික රටවල් යම් කිසි විදියකට බැහැර කරලා කියලා. එතකොට මෙන්න මේ බැහැර කිරීමට ගෙනාපු අපිට කියන්න පුළුවන් පොලිටිකල් කරෙක්ට්නස්, ඒ කියන්නේ දේශපාලන නිර්වජ්‍යතාවය ප්‍රකාශ කරන්න හදන ලිබරල් ආස්ථානයක් විදිහට මේ නියෝජනය. මම මේක අවුලක් දකින්නේ නැහැ. මම හිතන්නේ දේශපාලන එකයි හඳුර ඇහුවා වගේම ඔස්කා සම්මාන වල මේ ආසියාතික බහුවිධත්වයේ ඉඩදීම මම හිතනවා ඒක යම් ප්‍රගතිශීලීමානයක් තියෙනවා. ඒක අපි බැහැර කරන්න ඕනේ නැහැ. නමුත් ඒක තුල සියුම් දේශපාලනයක් වැඩ කරන. ඒ තමයි හැම විටම ඇමරි යුරෝපීය කලාපෙට තිබ්බ එක්තරා විදිහක සතිමය නැත්නම් අපි කියන ට්‍රෝමැටික් එක්ස්පීරියන්ස් එක තමයි ආසියාව. හරි, ආසියාව සහ අප්‍රිකාව මේ රටවල් ඔවුන්ගේ ලෝකයට ඇත්තටම තේරුම් ගන්න බැරි අවිඥාණය. රයිට්, ඔව්, එක්තරා විදිහක ඒක ඔවුන්ගේ ඉතාම සංවිධිත ලෝකයේ තර්ජනයට ලක් කරනවා කියලා හිතන යම් කිසි අතිරික්ත ප්‍රමෝදයක් ආසියාව තුළ ඔවුන් ඉතිහාසයේ පුරාම දැක්කා. ආසියාව යටත් විජිතයට ලක් කිරීමෙත් එවැනි අසුවිමත් තිබුණා. නමුත් අද ඔවුන් ඉන්නේ මත ලිබරල් නැත්නම් අපි කියන ලිබරල් දේශපාලන නිවැරදිතාවේ. එතකොට ඔවුන් අරක ඇතුල් කරගන්නවා, ආසියාව ඇතුල් කරගන්නවා, ආසියාව, ඉන්දියාව, චීනය, ඒ අද්දැකීම්, ඒ නිලියන් ඇතුල් කරගෙන ඔවුන් පෙන්වන්න හදනවා ඔවුන් කොයිතරම් ලිබරල් දේශපාලනික සම්මුතියකද ඔවුන් ඉන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒ ලිබරල් දේශපාලන සම්මුතියට යටින් ඇමරිකානු යුරෝපීය සමාජයේ විසින් මේ කියන ආසියාතික අප්‍රිකානු කලාපවලට කරන දේශපාලනික ආර්ථික මැදිහත්වීම් ගැන ඇත්ත අර්බුදය මම හිතනවා මේ හොලිවුඩ් නැත්නම් ඔස්කා සිනමාවල මේ සම්මානයට පාත්‍ර වීම විසින් යම් කිසි විදිය මේ ආවරණයකට ලක් කරනවා කියලා. නමුත් අවසාන වශයෙන් මම හිතන්නේ අද දවසේ ආසියා විතරක් නෙමෙයි මම හිතන්නේ ධනවාදී ප්‍රශ්න කරන මේ ධනවාදී ලෝකය ප්‍රශ්න කරන නැත්නම් ධනවාදී සමාගම් ප්‍රශ්න කරන සිනමාවට දැන් මතර කාන් සිනමා උළෙල, හොලිවුඩ් සිනමා උළෙල වල විශාල ඉඩක් ලැබිලා තියෙනවා. ඒක මතර දේශපාලනිකව අපි මේක අභ්‍යන්තරය ඊටම සියුම් අපි කියීමට ගන්න ඕනි කියලායි මම හිතන්නේ.
SBS සිංහල ගුවන් නෙදලියේ නුදුරු සිනමාවේ මෙවර අවධානයට ලක් කළේ අපි මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත් Everything Everywhere All at Once චිත්‍රපටය පිළිබඳවයි. මේ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට වගේම තවත් සම්මාන 6කට ප්‍රධාන සම්මාන 6ක් ලබා ගත්තා මෙවර ඔස්කා සිනමා සම්මාන උළෙලේදී. අපි අද දවසේදීත් කතාබහට එකතු කරගත්තේ ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමු වෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.